അനന്ത കീരസ
අනන්ත ගීරසේ කිමිදි කිමිතෙමින් අපේ කීපවස සංසිඳ බලන මොහොතේදී ඊළඟට තෝරාගත්තේ සැබවින්ම බොහෝ දෙනෙක් හිතන්නේ දේශානුරාගික ගීතයක් කියලා මේ ඉදිරිපත් කරන ගීතය. දේශාභිමානී ගීයක් කියලා. ඔව් මේකේ දේශාභිමානයක් තිබෙනවා. හැබැයි ඒ දේශාභිමානයට කවුරුන්ද අවමන් කළේ කියන ප්‍රශ්නාර්ථයක් මේකේ තිබෙනවා. මේ චිත්‍රපටයේ නම අපේ ජාතික කුඩිය තියෙනවා. ඒ තමයි කේශරසිංහ කියලා චිත්‍රපටයක් ආවා. මට මතක විදිහට රෝලන්ඩ් අමරසිංහගේ
විජයකුමාර්තුංග
ඕගේ තමයි ඔය වාසිටි කොල්ලෝ කියන චිත්‍රපටේ කොළඹ හාදියෝ ඒකම කිචුලිහිණියෝ වගේ චිත්‍රපට මං හිතන පරිද්දට මට මතක විදිහට මාව මේකනේ වැරදිනම් නිවැරදි කළ හැකි මේ චිත්‍රපටවලට එක ඔහුගේ සම්බන්ධයක් තිබුණා නැත්තම් ඔහුගේම විය හැකි රෝලන්ඩ් අමරසිංහ නැමැත්තක්. මේ ගීත සංගීතවත් කොට තිබෙන්නේ ජයතිස්ස අලහකෝන් ද ප්‍රේමදාස අතුකෝරාල.
ඔව් මට මතකයිද මේක ඊතරම් මේක විරල ගණේ සංගීත මේ අධ්‍යක්ෂකවරේ.
ඔව්
ඔබට මේ
ඔව් ප්‍රේමදාස අතුකෝරාල මේ මං මේ ඊතරම් කාන්ති වික්‍රමසිංහ මහත්මිය අපේ නිවැරදි කිරීම සම්බන්ධයෙන් හැටි තාමත්ම ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒ කියන්නේ ඇගින් තමයි මේ තොරතුරු අපි ලබා ගත්තේ. ජයත් ප්‍රේමදාස අතුකෝරාල සංගීතවත් කරලා තිබෙන්නේ, ගීතය රචනා කර තිබෙන්නේ කරුණරත්න බෙසේකරයන්. හැබැයි මේක බැලූ බැල්මට සහ ඇසූ සැනින් අපට දැනෙන්නේ අප්‍රමාණ ශ්‍රී ලාංකේය දේශාභිමානී ගීයක් වශයෙන්.
ඇත්තට කැලුම් මේ ගීතේ මම පෞද්ගලිකව ඉතාම කැමතියි. මොකද එකක් අර අපි අර විරාමයට කලින් අහපු ගීතය වගේ මෙවැනි ගීත දැන් ලියවෙන්නේ නැහැ. මේ රට ගැන ගීත ලියවෙනවා හරි අඩුයි. ඒවා ලියවෙන්නේත් බොහොම පටු තැන්වලින්, පටු මේ
දේශපාලන
අරමුණු උඩ තමයි මේවත් ලියවෙන්නේ. නමුත් මේ ගීත උන් මේ චිත්‍රපටවලට යොදලා තියෙන්නේ යම්කිසි ඊට වඩා පුළුල් අරමුණකින්. ඒ කියන්නේ මේ බලන උදවියට මේ යම්කිසි දෙයක් ඉතුරු කරන්න. මේ උන්ගේ පෞද්ගලිකත්වයට නෙමෙයි මේවා ලියාගෙන තියෙන්නේ. දැන් ඔබ හිතන්න කලු මේක අපේ හිතවතුන්ට මම මේ පොඩ්ඩ ආරාධනා කරනවා මේ ඔස්සේ හිතන්න කියලා. ද අපි චිත්‍රපටයක් බලන්න යනකොට තමයි මේ ඔන්න මේ අනේ ජාතික ගීය ගහනකොට අපි බැරි මරගාතේ හරි නැගිටිනවා. සමහර කට්ටිය බැන බැන නැගිටිනවා ඇති. ඕක අපි කුඩා කාලේදීත් ඕක ඔහොමම තිබුණා. නමුත් දැන් අපි ඇයි එහෙම අපි මේ බැන බැන නැගිටින්නේ? ඒ කියන්නේ රට ගැන අපිට හැඟීමක් නැද්ද? ආදරයක් නැද්ද? මට හිතෙන්නේ වෙලා තියෙන කැලුම් අපිට දෙන ආදර්ශය ඒක නෙමෙයි. අපිට තියෙන අපිට රට ගැන තියෙන ආදරෙත් නැති වෙන පොටකට තමයි අපිට ලැබෙන ආදර්ශ ඔක්කොම ලැබෙන්නේ. ඒ කියන්නේ එහෙම අයටත් රට ගැන ආදරයක් නැත්තම් අපි මොනවටද රට ගැන එහෙම හිතන්නේ කියලා. ඇත්තටම දැන් ඉන්න තරුණයෝ මට හම්බෙන බොහෝ තරුණයෝ ඔවුන් ඉන්නේ මේ රට දාලා යන්නේ කොයි වෙලාවද කියලා බලාපොරොත්තුෙන්. මේක අපේ රටට විතරක් නෙමෙයි අපේ මට්ටමේ තියෙන බොහෝ රටවල් වලට පොදුයි. ඉන්දියාවෙත් පොදුයි. ඉන්දියාවේ මේ ගැන චිත්‍රපට පවා හදලා තියෙනවා. ඔවුන් මේක ප්‍රශ්නයක් හැටියට ඔවුන් පිළිගන්නවා. අපේ රටෙත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ඔබ හිතලා බලන්න හිතවතුනේ ඔබේ හිතවතුන් කී දෙනෙක් ඉන්නවද ලැබෙන මුල් අවස්ථාවේදී රට දාලා යන්න. ඉතින් කැලුම් මං කියන්නේ රට ගැන අපිට දැන් තියෙන ආඩම්බරයක් නෙවෙයි දුකක්. අන්නේ දුක තමයි මෙන්න මේ ගීතේ තියෙන්නේ.
ගීතේ හමු හොඳ හැටි මුල් වදනේ සිට මුල් පදයේ සිට අවසානයේ තෙක් අහන්න කියලා ප්‍රේමිතුල් මිතුරුනි මාව ඔබට ආරාධනය කරනවා. ගීතේ රචකයා කරුණරත්න බෙසේකර, සංගීතයේ ප්‍රේමදාස අතුකෝරාලගේ කේසර සිංහෝ චිත්‍රපටයට ලතා වල්පුල නැමැති අපේ මහා ගායිකාව ගායනා කරපු ගීයක් මේ.
Thank you.
රැන්දු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකය ගීත ඉතිහාසේ කිත්සිරි රැන්දූ කියන එමනෝෂනම කිත්සිරි කියන වදන භාවිත කරපු එකම අවස්ථාව. කිත්සිරි කියන කීර්ති ශ්‍රීය. ඉතින් මං හිතන්නේ දැන් සමහරුන්ට මේ කිත්සිරි රැන්දු දැන් කිත්සිරි කියලා අපිට හුඟ දෙනෙක් මිත්‍රයෝ ඉන්නෝනේ. බොහෝ දෙනෙක් කියන කිත්සිරි කියන ඒ නම කොහොමද ගීතයකට යොදන්නේ? මේක හරි බරපතල ප්‍රශ්නයක්. හැබැයි ඇත්ත වශයෙන්ම හරියට බැලුවොත් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. කිත්සිරි කියලා නම යොදලා තියෙන අයගේ ඇත්තම හැබැයි නම කීර්ති ශ්‍රීය. බලන්න යාළුවා හොයාගත්තා. ඔව් බලන්න යාළුවාගේ කීර්ති ශ්‍රීය තිනවද කියලා.
ඇත්තටම ඇත්තටම දවසකට ඉස්සෙල්ලා මීට දවසකට ඉස්සෙල්ලා මට හම්බුණා අපේ හිතවතෙක්, මේ අපිට සවන් දෙන හිතවතෙක්. ඔහු ජනිත්, ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්, මේ ඩී සිරනායක විද්‍යාලයේ ශිෂ්‍යයෙක් අපේ ඔය ජයන්ත රත්නායකලාගේ කාලේ. ඔහු මාත් කතාවේ විහිටපු දෙයක් තමයි මේ හොඳ වෙලාවට මේ වචන සින්දු වල තියෙනවා, නැත්නම් අපි මේ වචන දන්නේ නැහැ කියන එක.
ඒ කියන්නේ ඇත්තරම මේ අපේ සමහර ජාත්‍යන්තර පාසලකට යන මම නම් සඳහන් කරන්නේ එක ශිෂ්‍යාවක් මගෙන් හැව්වා, මේ කවුද මොකුද මේ රාජපුරුෂයෝ කියන්නේ? ඈ ඒ කියන්නේ මේ මේ එහෙම මේ සමහරුන්ට බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් කියන්නකෝ, දැන් ඔබ තමයි මේකේ මේ මේ ප්‍රධාන ඉල්ලුම්කරු මේ ගීතේ ප්‍රචාරය කිරීමේ. අතර මේ ප්‍රචාරය කරාට පස්සෙ තමයි මට මේක මම මේ මේ මේකට කොච්චර පෙම්බැන්දද කියලා කිව්වොත්, මම මේ මගේ වෙනත් පෞද්ගලික සමහර කලා කටයුතු දිසාත් මේ ගීතය භාවිත කරනවා නිරන්තරයෙන්. මේක මම චන්න විජේවර්ධනයන්ට පෙන්වුවාම මේ ඔහු ඇත්තටම කිව්වේ, ඔහුට පළමුවෙන් මේ ගීතය පිළිබඳව එතරම් කම්පනයක් දැනුන්නේ නැහැ. මොකද ඔහු බලන්නේ මේකට යම්කිසි වෙනස් නර්තන අංගයක් නිර්මාණය කරන්නේ කොහොමද, යම්කිසි කියන්නේ බලන් ඉන්න අයගේ දෑ අභිමානය වර්ධනය කිරීම උදෙසා. පස්සේ ඔහු මේක අහලා කිව්වා, බම් මාර සින්දුවන්නේ බම් මේ තෝරගෙන තියෙන මේක කොහෙද තිබුණේ? මේක මේක ඇත්තටම තියෙන්නේ මේක මේ දඟලල නර්තනයක් ඉදිරිපත් කරන ඕන එකක් නෙමෙයි. මේක ඒ නර්තනය ඉදිරිපත් කළාම ඒ කියන්නේ යම්කිසි හේකින් මොකක්කෝ හේතුවකින් හේතුවකින් අපේ රටට යම්කිසි ආදරයක් නැති වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඉබේ ආදරයක් ඇති වෙනවාමයි. මොකද රෝම කූප අනිවාර්යෙන් ඍජු වෙනවාමයි, හීගතු පිපෙනවාමයි. මොකද ඒ තරම් අපි කියනවා මේ මාව හිරිවැටුණු මේ බලන්න මගේ ඇඟේ හිරිගඩු පිපුණා කියලා. ඒ වගේ තත්ත්වයක් උදා වෙනවාමයි.
ඇත්තටම කැලුම් අපිට තියෙන රස නමයක්. ඒ රස නමයම සමහර අදහස් කියන්න මේ ඇතැම් රසයන් විතරයි පාවිච්චි කරන්නේ. දැන් මට මේ ගීතය අහන හැම වෙලාවකම හිතෙන්නේ අනේ රට ගැන ශෝක රසයක් මේ ඉපදිනව නේද කියලා. මේ ශෝකය කියන්නේ අපිට සෑහෙන දැනෙන රසයක්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට. අපි හරි ආසයි ශෝක රසයට. රට ගැන අපිට තියෙන ශෝකයක් නම් ඔබ හිතලා බලන්න මෙවැනි ගීත තව කීයද තියෙන්නේ. ඇත්තටම මේ ගීතේ කියවෙන දේත් ඒකමයි. මේ ගීතේ කියවෙන්නේ මේක මේ රටේ කලින් ජීවත් වෙච්ච උදවිය ආදරය කරගෙන තියාගෙන ආපු රටක්. ඒ රටද අපි මෙහෙම කරන්නේ කියන එක අපේ හිත ඇතුලේ කොහේ හරි තැනක විදුලියක් වගේ කෙටෙනවා ඇති මං හිතන්නේ. එහෙම කෙටෙනවා නම් ඔබ වාසනාවන්තයි.
අනිවාර්යෙන්. මොකද සමහරුන්ට ලෝකයේ ලොකු නම් අපේ රටට වඩා, හැබැයි මතක තබා ගන්න අපේ ලෝකය තමයි අපේ රට. ඕකයි විශේෂත්වය.
ඒ කියන්නේ ඉඳලා තමයි ඒකට
යන්නේ. වේලපහින් දිලිප කියපු කතාවක් තමයි මේ කාලේ චිත්‍රපටවල ශ්‍රී ලංකා ජාතික කැක්කුම පරපතර විදිහට කොහෙන් හෝ ඔබන්නට තැත් කළා. හැබැයි කොහෙන් හෝ තැනකදී 70 දශකයෙන් පස්සේ එය මග හැරෙනව නෙවෙයි මග හරිනවා. ඒ ප්‍රතිඵලයක් එහෙම වුණාට ඉන්දියාව තාමත් ඔවුන්ගේ හැම චිත්‍රපටයකම ඔවුන්ගේ ජාතික කැක්කුම කෙසේ හෝ උලුප්පන්නට තැත් කරන අයුරු ඔබට පේනවා.
සියලුම ශිල්පී
හැම කෙනෙක්ම ඒක මං හිතන්නේ ඒක දැන් අපෙන් ඔවුන් ආදර්ශය ගත්තද ඔවුන්ගෙන් අපි ආදර්ශය නොගන්නේ මන්ද?
මේ ප්‍රශ්න දෙයටම ඔවුන්ගේ ආදර්ශය ගන්නවා.
ඊළඟට මං ඉදිරිපත් කරන ගීතය මීට හාත්පසින්ම වෙනස් කෙනෙක්ගේ. ඔව්. වර්තමානයේ නැවතත් ඔහුගේ ගීත ජනප්‍රිය. ඔව්. ඒකට හේතුව ඇත්තරම එම්ජී ධනුෂ්ගේ සම්ප්‍රාප්ති. ඒක පැහැදිලිව කියනවා. මොකද ඒ තරුණෙක් ඒ පැරණෙක්ගේ කියන්නේ බොහොම අමරණීය පැරණෙක්ගේ ගීතයක් ගායනකම ඔහුගේ ගීත හොය හොය විඳින්න තැත් කරනවා අපි හැමෝම. මේක අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්. ඒක හංගන්නට කාරණාවක් නැහැ. ඒකට ධනුෂ්කට ස්තුතිවන්ත විය යුතුයි. මොකද සාමාන්‍යයෙන් තරුවක් ඒහා සමාන ශිල්පියෙකුගේ ගී ගායනා කරන්නේ ඔවුන්ගේ කොන් වෙනවා. එහෙම නැත්නම් කැපියයි කියන අපේක්ෂාව නිසා. ඔහුගේ අභියෝගයේ අවධානමට මුහුණ දුන්න ඉතාමත්ම සාර්ථකව. ඒ ප්‍රතිඵල කෙරෙහි තමයි එම් එස් ප්‍රනාන්දු නැමැති
නැවත කරලයට
යන කරලයට පිටනවා. මම නිකන් මගේ මානසික වශයෙන් මම නිකන් කල්පනා කරමින් සමීක්ෂණය කරපු දෙයක් තමයි මේ. ඒ අකුරින් පටන් ගන්න කීප දෙනෙක්ම හිනි පැත්තට ගිහිල්ලා පස්ස බලලා තියෙනවා. එච් ආර් ජෝතිපාල, එම් එස් ෆර්නාන්ඩු, දැන් එම් ජී ධනුෂ්ක. ඉතින් මං හිතන්නේ ඒවත් යම්කිසි සත්‍යතාවක් තිබෙනවා. දැන් මේ මං ඉදිරිපත් කරන ගීතය මට හිතන දැන් එම් එස් ප්‍රනාන්දුගේ ගීත වැඩි වශයෙන් ප්‍රචාරය වෙන නිසා හැම සේවාවකම වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්න පටන් ගන්න තිබෙනවා. ඔහු තමයි ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච නීග්‍රෝ හඬ,
බැරිටෝන් හඬ.
අන්න හරි. ඒ කියන්නේ අපි කියමු ස්ටීව් වොන්ඩගේ, ඒ කියන්නේ මෑත වකවානුවේදී අපි ලුවි ආම්ස්ට්‍රෝන්ගේ, එහෙම නැත්නම්
නැට් කිං කෝල්.
ඔව්. එතකොට මාක් බෙන්සන් මං හිතන්නේ. එතකොට අපි කියමු බොහොම ප්‍රකටම ගායන ශිල්පිය කැරිබීන් ක්වීන් ගායනා කරන බිලි ඕෂන්. ඒක බැලුවොත් ඔවුන්ගේ හඬත් එක මේක ප්‍රේමසිරි කේමදාසයන් තමයි කොඩක් සඳහන් කරේ. ඔහු එරංකඳ පෙම්කඳ ගීතයට භාවිත කිරීමේදී මට අවස්ථාවක් ලැබුණේ ඒ ගීතය ආපහු එතුමා සමග සාකච්ඡා කිරීමකින් රූපවාහිනී වැඩසටහනක් කරන්න තුන්පත් ප්‍රයණ කියලා. උදේ ධර්මවර්ධන තමයි ඒක නිෂ්පාදනය කළේ ඒ වකවානුවේ. එතුමා කිව්වේ ඔහු තමයි නීග්‍රෝ හඬ ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච. ඉතින් ඒකේ පොඩ්ඩක් තියෙනවා වෝල්ට ෆර්නාන්ඩෝට කියලා කිව්වා. ඒක හැබැයි ඉස්මතු කිරීම මං හිතන්නේ ධනුෂ්කට පිනක්. ඒ බව කිව යුතුයි. ඒ හඬ ඔහු භාවිත කරලා විවිධාකාර පර්යේෂණ කළා. එයින් එකක් තමයි ජාතික අභිමානය තනවන ගීයක් ඔහු කරා ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයේ ආරම්භය උදෙසා. ඔබේ පියා තමයි ඒකත් රචනා කළේ කරුණරත්න බේසේකරයන්. මේක මම ඉස්සර අහන්නේ ඇහෙන්නේ ගුවන් විදුලියෙන්. අනිත් එක ඒ කාලේ යම් යම් නිවේදන කටයුතු වෑන් රථවල, ජංගම වෑන් රථවල කරගෙන ගියේ ලොකු ලවුඩ් ස්පීකර් බැඳගෙන උඩ තිබෙන යකඩ තට්ටුවේ තමයි ඒක බැඳගෙන ගියේ. ත්‍රී වීලර්ස් තිබුණේ නැහැ ඊට පෙරාතුව. බොහෝ වෙලාවට මොරිස් මයින් රැක් විය හැකි. මේකේ මට මතකයි එක් විශේෂ සංගීත ප්‍රසංගයක ඒකට එම් එස් ප්‍රනාන්දු එනවා. මේ ගීතය තමයි හාත්පස කියන ප්‍රධාන ගීතය හැටියට වාදනය කරමින් ගියේ. මට මතකයි ඒ තැටි අතවැදිලාද කොහෙද එතන හිටපු හාදයාගේ මේ ගීතය මේ ඒ කියන්නේ ඩ්‍රෑග් වෙන්න පටන් ගත්ත ප්‍රමාද වෙනවා. මේ
මන්දගාමි
වෙනවා. ඊට පස්සේ ඌ කලබල වෙලා ඒක අතපත ගාගෙන එහාට මෙහාට කරන්න ගියාම ඒක පාට වැඩි වුණා වේගේ. ඊට පස්සේ මේ හිතාගන්න බෑ අර අපි කියන්නේ ගීතේ වාදනය කරලා රිවයින් කරන්න හෝ ෆෝවර්ඩ් කරන්න ගියාම පාස්වර්ඩ් දැරින ගියාම මේ ඇහෙන හඬ තමයි ඇහුනේ. හැබැයි මේ ගීතේ තිබෙනවා තවත් විශේෂ අදහසක්. එම් එස් ප්‍රනාන්දුම තමයි මේ ගීතය ගායනා කරන්නේ. තනුවත් ඔහුගේ විය හැකි. හැබැයි මේ ෂාන් ලේබල් එකට තමයි ෂන්මුගනාදන් කියන ඒ වකවානුවේ තැටි නිෂ්පාදකය තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. වර්නන් පෙරේරා මට මේක තහවුරු කළා. වර්නන් පෙරේරා මේ බව මට සඳහන් කළා කාන්ති වික්‍රමසිංහ මහත්මිය අපිට කතා කළා. එය මේ මොහොතේ මේ පොඩ්ඩකට කලින් අපිට කතා කළා. ඇයක තහවුරු කළා. ඔව්, එය එසේ විය හැකි. එසේමයි කියලා.
ඒකත් විශේෂ සඳහන. මට මතකයි මේ ෂම්මුගනාදන් කියන මේ මහත්මයා ඔහු අපේ ගෙදර එනවා. ඔහුගේ නමින් තේරෙනවා ඔහු කවුද කියලා. දැන් ඔහුට ඔහුයි මේ ගීත නිෂ්පාදනය කරන්න මේ රට ගැන මේ කියන ගීත නිෂ්පාදනය කරන්න ඔහු ෂන්මුගනාදන් කෙනෙක්. ඔහුටත් යම්කිසි සංගීත දැනුමක් තිබුණා වගේ මට මතකයි. යම් යම් ගීත
ගීතත් ඔහු
නිර්මාණය කළා. යම් ඇතැම් ළමා ගීත. දැන් මොවුන් අතින් පෝෂණය ඔවුන් දෙමළ ගීත නෙමේ මේ හැදුවේ. ඔවුන් අතින් පෝෂණය වෙලා තියෙන සිංහල ගීත. මේ ගීතේ තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා අහපු කිත්සිරි රැඳු ගීතයට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමක්. ඒ තමයි රට ගැන තියෙන උද්දාමය.
උද්දාමය වගේම මම හොඳට අහපුවම මට දැනෙන්නේ අපි හැමදාම දේශාභිමානී ගීතවලට භාවිත කරන පැත්තක් නෙමෙයි කරුණරත්න අබේසේකරයන්ට මේ අහුවෙලා තියෙනවා. අහලා බලන්නකෝ. ගත්ත වශයෙන්ම කියනවනම් මේ හිතාගන්න බැරි. ඒ කියන්නේ ප්‍රාර්ථනයකුත් තියෙනවා, අපි කළ යුතු දේවල් කියන්නේ අනිවාර්ය කොන්දේසි කීපයකුත් පනවනවා. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් හැට මෙන්න මේ දේවල් කළ යුතුයි කියලා. ඒ සියල්ලම එම් එස් ප්‍රනාන්දු ඉතාමත්ම අපූර්වට හැඟුම් දනවන අයුරින් ගායනා කළ තියෙනවා.
ඒ තමයි අපිට අර අපිට හිතුණේ මේක 2020 එක ආරම්භක ගීතක හැටියට ගායනා කරන්න බැරිද කියලා.
ඔව්, ඒක ඇත්තම මේ මෝකල යුතුයි කවුරුහරි පටන් ගන්න ඕන. නමුත් මගේ හිතේ තිබුණු දෙයක් කවද කරගන්න හම්බෙන්නේ? මොකද හිටපු ගමන් පඬිතු වැඩි වෙනවා. එතකොට අපි කියනවා කෝකියෝ වැඩි වෙනවා. එතකොට සුප් එක අප්සෙට්.
මට මේ ගීතය අහගෙන ඉඳිද්දි පොඩි දෙයක් හිතුණා කැලුම්. මේ අපි කල්පන කතා කරන්නේ මේ හින්දි තනු වලින් අපි අලංකාර වෙච්ච හැටි, අපි අලංකාර හොයාගත්ත හැටි. මට හිතෙනවා මේ ගීතේ අර ආරම්භක වාද්‍ය ඛණ්ඩයක් තියෙනවා, ඒක අහලා පුරුදුයි. ඒක මේ එම් එස් ෆර්නාන්ඩු මහත්මයාගේ කනේ තිබිලා කොහෙන් හරි ආපු, හැබැයි අපූර්වට ගලපගත්තු දෙයක්. මට හිතෙනවා ඔහු මේක අනුමාන කරනවා. ඔහු මේක ගන්න ඇත්තේ මෙන්න මේ අපි මේ ඊළඟට වාදනය කරන්න යන සුප්‍රකට බ්ලැක් මැජික් වුමන් කියන වාද්‍ය ඛණ්ඩෙන් විය යුතුයි කියලා. බ්ලැක් මැජික් වුමන් කියන්නේ 1968 ෆ්ලීට්වුඩ් මැක් කියන ගායක කණ්ඩායම මේ නිර්මාණය කරපු ගීතයක්. ඔහු පසු කාලෙක සැන්ටානා කියන මේ ඒත් වාද්‍ය කණ්ඩායමක් ඔවුන් මේක ප්‍රතිනිර්මාණය කරා. මේ ගීත ඛණ්ඩය ඉතාම, මේ සංගීත ඛණ්ඩය ඉතාම ජනප්‍රියයි. ඉතාම මේ මොකක්ද ඒකට කියන්නේ, මේ කනේ හොල්මන් කරන සුළුයි. ඒකේ සේයාවක් තියෙනවා අර ශ්‍රී ලංකා ගීතේ මුලින්ම එහෙන ඛණ්ඩෙට. දැන් කවුරුත් මේක අහගෙන ඉඳලා කියන්න එපා මේවා කොපි ගීත අරමයෝ කියලා. එහෙම කියන එක හරිම කැතයි. ඒක අනුකරණයක් නෙමෙයි, මේවා ආභරණයක් ඇත්තටම.
ඔව්.
කළ ඔබ මොකද හිතන්න?
ඔව් මං හිතන්නේ මේක මේ කොපි කිරීමක් කරේ වෙන්නේ මේ එහෙම නැත්තම් ඒ කියන්නේ එහෙම බැලුවොත් අපිට කිසිසේත්ම උත්තර ಭಾರತීය රාග දහටත් භාවිත කරන්න බැරි වෙනවා. ඒකෙන්ද මේ කියන්නේ මොනවාර කියන්න අවශ්‍ය වෙන වෙලාවකට තමන්ට උමනා නැති කියලා තමන් මානසිකින් ප්‍රතික්ෂේප කරන කෙනෙකු කරන හොඳ වැඩක් පවා ප්‍රතික්ෂේප කිරීම සඳහා නරකක් හොයාගන්න ඕනේ. ඔව්. එනේ ඒ වගේ දේවල් නිසා තමයි මේ සමහරලාට කඩා වැටීම් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික දේවල් නිසා. පොදු දෙයක් පෞද්ගලික වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් පෞද්ගලික දෙයක් පොදු නොවිය යුතුයි.
අනිත් එක මන්නම් කියන්නේ කැලුම් මේවා මේවා තමයි අපි ලෝකෙත් එක්ක නැකන් ඇති කරගන්න අවස්ථා. මේවා අපි ලෝකෙ කොහෙවත් අර සොක්‍රටිස් කියලා තියෙනවනේ මේ ඉරහඳයට අලුත් දෙයක් නැත කියලා. ඉතින් මේ අපි යමකින් අරගෙන තමයි තවත් දෙයක් නිර්මාණය කරන්නේ. මේ දෙයක් දෙවල් දෙකක් දන්න දේවල් දෙකක් එකතු කරාම අලුත් දෙයක් හැදෙනවා. මේ එහෙම නැකන් මේවා. මේ උමග්ගජාතකයයි බර්ටල් බ්‍රෙෂ්ගේ මේ හුණුවටේ කතාවේ කොටසකුයි එකහු වෙන්නේ මේ විදිහට. ඒ නැකන් ලෝකෙ හැමතැනම මේවා එක එක කාලවල පැතිරිච්ච දේවල්. අපි යම් යම් දේවල් අපේ කණේ රැඳිච්ච දේවල් අපි ආවිල්ලා මෙහි ප්‍රතිනිර්මාණය කරනවා. මේවා කොපි කරනවා කියන එක කියන පටු තැන ඉන්න එපා. තව දුරටත් මේ ඒක ඔබ බොහොම එහෙම හිතනවා නම් ඔබ බොහොම දුක්ඛිත පුද්ගලයෙක් වෙයි. මේව නැකන් හැටියට හිතාගන්න පුළුල් වෙන්න පිටගම් වලින් කසාද බඳින්න ගිහිල්ලා.
ඔව් ඒක දැන් පෘතුගීසි ශ්‍රී ලංකාවට පැමිණියාම ඔවුන් සිංහල කෙල්ලන්ව කසාද බැඳගෙන ඔවුන්ගේ නම අගිස සිංහල කෙල්ලන්ගේ කෙළවරට දැම්මා. ඒ කියන්නේ සමහරු රන්නේතන ඩි සිල්වා බඩර රන්නේතන බණ්ඩාරේ හිටපු කෙනා රන්නේතන ඩි සිල්වා පාටපත් වුණා. ඉතින් එහෙම නුනනම් අපි අද කොහෙද? විරාමයකට යනවා. ආපහු හමු වෙනවා.